ගරු කථානායකතුමනි, මේ රටේ ආර්ථික එන්ජිම සවිබල ගන්වන කුඩා හා මධ්‍ය පරිමාණයේ සහ ශුද්‍ර කර්මාන්ත වෙනුවෙන් හර්ෂද සිල්වා මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව ඉස්තර කිරීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. විශේෂයෙන්ම මං කැමති රජයේ බලධාරීන්ව දැනුවත් කරන්න, අද වෙන විට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රයට වැඩියම් සැලකිල්ලක් රජයෙන් දක්වනවා කියන එක අපිට පේන්නේ නැහැ. ඒ නිසා ආරම්භයේදීම මම කියන්න කැමතියි, ඇයි කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු හේතු. Why should we prioritize supporting small and medium sized enterprises? 2017 business registrations දිහා බැලුවොත් 80% කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත. මේක මම නෙවෙයි කියන්නේ, කම්කරු හා කම්කරු සමතතා අමාත්‍යංශයේ දත්ත කියන්නේ. Export Development Board එකේ දත්ත කියනවා 2019 අපනයන වලින් 20% කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත. ඒක මම විශ්වාස කරනවා පොඩි අඩුවක් තියෙනවා, ඒක අපි වර්ධනය කරගන්නට ඕන. ව්‍යාපාර ලියාපදිංචිය ගත්තොත් Export Development Board එක කියනවා 75% SMEs කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මා. රැකියා උත්පාදනය දිහා බැලුවහම මේ රටේ රැකියා කරන ඒ ශ්‍රම බලකායෙන් 45% ඉන්නේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත. ඒ වගේම Export Development Board එක කියනවා දලදේශීය නිෂ්පාදිතයට ලබා දෙනවලු 52% දායකත්වය. හැබැයි අපි බලුවොත් පොඩ්ඩක් මේ අර්බුදකාරී තත්ත්වය, කෝවිඩ් කොරෝනා සහ බංකොලොත් භාවයට පෙර අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයේ වර්ධනය දිහා බැලුවහම 102.9%, ලෝක සාමාන්‍යය ගත්තොත් 5.2%. මෙතනින් බොහොම පැහැදිලි, අපි රටක් හැටියට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රයට මීට වැඩිය දැඩි අවධානයක් යොමු කරලා දැඩි සහයෝගයක් ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. SMEs are considered in most countries as the engine of growth. ආර්ථික වර්ධනයේ එන්ජිම හැටියට සලකන කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට අපි මේට වැඩිය අවධානය යොමු කරන්නට ඕන. අපි පොඩ්ඩක් බලමු විදේශීය රටවල මොකද තත්ත්වය. එක්සත් රාජධානියේ මුළු රැකියා ප්‍රමාණයෙන් 61% SME. ඒ වගේම SME ටර්නෝවර් එක ගත්තොත් 50% ප්‍රයිවට් සෙක්ටර් ටර්නෝවර්ලි 50% SME. ජර්මනි ගත්තොත් ටෝටල් කෝපරේට් සෙක්ටර් ටර්නෝවර් එකෙන් 35%. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා SMEs 44%. ඒ වගේම ඇමරිකාවේ දලදේශීය නිෂ්පාදිතෙන් 50% SMEs. චීනයේ මොකද තත්ත්වය? දලදේශීය නිෂ්පාදිතයට SMEs දෙනවා දායකත්වයේ 60%. බදු ආදායම ගත්තොත්, ටැක්ස් ඉන්කම් ගත්තොත් 50% SMEs වලින් ලැබෙනවා. රැකියා උත්පාදනය ගත්තොත් 75% SMEs වලින් චීනයේ. එක්ස්පෝර්ට්ස් ගත්තොත්, අපනයන ගත්තොත් 68% SMEs වලින්. ඉතින් ගරු කථානායකතුමනි, ඉතාමත්ම පැහැදිලි, විශේෂයෙන්ම ප්‍රාදේශීය එහෙමත් නැත්නම් දේශීය ආර්ථික ක්‍රියාදාමය ලෝකල් ඉකොනොමික් මල්ටිප්ලයර් එක දිහා බැලුවහම මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉල්ලුම් දාමය තුලත්, ඩිමාන්ඩ් චේන් එක තුලත්, සැපයුම් දාමය තුලත් රටක අති වැදගත් වූ ආර්ථික වර්ධන යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණය අපි ශක්තිමත් කළ යුතුයි. එමුද කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත හරහා අපිට පුළුවන් සාධාරණ ආදායම් ව්‍යාප්තියක් සමාජයේ ක්‍රියාත්මක කරන්න. fairer economic income redistribution. එවගේම ග්‍රාමීය සංවර්ධනයට, rural development වලට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ලොකු දායකත්වයක් වෙනවා. එවගේම local industrial promotion, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රය දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. ගරු කථානායකතුමනි, ජෝසප් බයිඩන් ජනාධිපතිවරයා කියනවා, small businesses are the backbone of our economy, creating jobs, driving innovation, fueling economic growth. We must support and empower small and medium-sized enterprises to ensure a prosperous future for all Americans. හිටපු අගමැති බොරිස් ජොන්සන් කියනවා, small and medium-sized businesses are the lifeblood of our economy. They drive local growth, create employment opportunities, and foster entrepreneurship. We must provide them with the necessary tools and support to thrive and contribute to the overall success of our nation. Hitapu Chancellor Angela Merkel Kino, the success of our economy relies heavily on the vibrant and diverse small and medium-sized sectors. These businesses embody the spirit of innovation, create employment opportunities, and play a crucial role in the economic stability and competitiveness of our country. Emmanuel Macron, France Janadhipati Varaya Kino, small and medium-sized enterprises are the true engines of our economy. They embody the values of creativity, flexibility, and resilience. We must cultivate an environment that nurtures these enterprises, encourages entrepreneurship, and unblocks their full potential. Ursula von der Leyen, President of the European Commission, Melissa Kieno, the European Union recognizes the fundamental importance of small and medium-sized enterprises in driving economic growth, job creation, and social cohesion. We are committed to supporting and empowering these businesses, fostering innovation, and ensuring a level playing field for their success. Bill Clinton, hitapu janadhipati varaya kiyana, small businesses are the heart and soul of our communities, and they are vital to our nation's economic prosperity. They create jobs, drive innovation, and contribute to the overall growth and stability of our economy. We must continue to support and invest in these businesses, providing them with the resources and opportunities they need to thrive and succeed. දැන් ගරු කථානායකතුමනි, ලෝකේ ප්‍රධාන රටවල ඒ නායකයෝ මෙලෙස කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට මේ ආකාරයේ විශිෂ්ට සැලකිල්ලක් දක්වනකොට අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලැබිලා තිබෙන්නේ කනගාටුයි කියන කුඩම්මගේ සැලකිල්ල. මම මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේ මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දුක කඳුල වේදනාව, ඒගේ ප්‍රශ්න පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විපක්ෂයේ විධායක සභාවේ ඒ සමාජිකයෝ සිරු දෙනාම දැනුවත් කරා. සුසන්ත ලියනාරච්චි, ලලන්ත වතුදුර, යශෝදරන් පරමනාදන්, තානියා වේසුන්දර, ආචාර්ය සරත් බුද්ධදාස, මහේන්ද්‍ර පෙරේරා, නිලූෂ කුමාර, සංජය මහත්ක ඒ කුඩා හා මධ්‍ය පරිමාණයේ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන කණ්ඩායම ඒ අය කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. ඒ කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්නට මං උත්සාහ දරනවා මේ අවස්ථාවේ, විශේෂයෙන්ම රජයේ දැනුවත් වීම උදෙසා. දැන් මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තොත් DOI එක හඳුන්වනවා කර්මාන්ත ශේෂ්ත්‍ර අටකට. ඇඟලුම් කර්මාන්තයේ ස්වයංක්‍රීය සංරචක නිෂ්පාදනය, auto components manufacturing, විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනේ, ආහාර පාන අංශයේ, තොරතුරු අංශයේ, සැපයුම් අංශයේ, වෛද්‍ය සහ ඖෂධ සංචාරක ශේෂ්ත්‍රය. හැබැයි පොඩ බලන්න මේ වර්තමාන දත්ත. මහා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව අනුව 2021 වර්ෂයේ 3.5%කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදනය ඍණ 7.8%කට පහළ යෑමක් වුණා 2022. ඒ වගේම මහා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව අනුව කර්මාන්ත ශේෂ්ත්‍රය 2021ට සාපේක්ෂව 2022 16%ක පසුබෑමකට ලක් වුණා. ඒ වගේම ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව කර්මාන්ත නිෂ්පාදන දර්ශකයේ ඉන්ඩෙක්ස් ඔෆ් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන් වර්ධන වේගයේ 2016 සිට 2023 දක්වා සාමාන්‍ය 0.6. හැබැයි 2022ට සාපේක්ෂව 2023දී එය 15.4%ක පහළ යෑමක් පෙන්නුම් කරලා තිබෙනවා. CEIC ආයතනය විසින් සිදු කරන ලද ගණනය කිරීම අනුව 2023 ජනවාරි වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබඳ විශ්වාස දර්ශකය බිස්නස් කොන්ෆිඩන්ස් දර්ශකයේ දිහා බැලුවම 35.8%කින් පහළ වැටිලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පදනම් කරගනිමින් සිදු කරන ලද ගණනය කිරීම අනුව purchasing managers index 51.4 සිට 34.7 දක්වා 2023 අප්‍රේල් මාස කලින් මාසට සාපේක්ෂව පහළ වැටලා තිබෙනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම දිහා බලනකොට අපිට පේනවා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාස්ත්‍රයේ අපේ රටේ දැවැන්ත අර්බුදයක් තිබෙනවා. බරපතල අර්බුදයක් තිබෙනවා. විශේෂයෙන්ම පරාටේ නීතිය නිසා දේපල අහිමිවීම තුල ගරු කතානායකතුමනි 2023 පළමු මාස 4 තුල දේපල අත්පත් කර ගැනීම 400ක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මන්ලඟ තිබෙනවා ඒ සියලුම දත්ත මේ පරාටේ නීතිය උපයෝගී කරගනිමින් දේපල අහිමිවුණු කුඩා කර්මාන්තකරුවන්ගේ ඒ දත්ත සියල්ලක්ම මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම කනගාටුදායකයි මේ දත්ත දිහා බලනකොට 400කට වැඩි ප්‍රමාණයක් දේපල වෙන්දේසි කර තිබීම. එනිසා මොකද කරන්නට ඕන? තාවකාලිකව මේ පරාටේ නීතිය රටේ ආර්ථික තත්ත්වය ගැන හිතලා බලලා තාවකාලිකව අත්හිටවල අපි විශ්වාස කරනවා වසර 30කට වැඩි කාලයක් ඉතිහාසයක් තිබෙන පරාටේ නීතිය යුගයට ඔබින ආකාරයට නවීකරණය කරන්නට සංශෝධනය කරන්නට අවධානය යොමු වෙන්නට ඕන. ඒ වගේම මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරන බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය මේ ඉහළ බැංකු පොලිය නිසා ඇති වී තිබෙන අසහනය සහ පීඩනය, ඒ පොලිය අඩු කිරීමක් සහ යම් මට්ටමක ණය කපා හැරීමකට යොමු විය යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම ලීසින් ණය ගෙවීමේ ප්‍රමාදය තුළ අද වාහන පැහැරගෙන යෑම සිද්ධ වෙනවා. සීස් කරනවයි කියලා අනීතිකව වාහන උදුරා ගැනීමේ ඒ වාහන මංකොල්ලය විවිධ ලීසින් ආයතන ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම අශෝභන ක්‍රියාවක්. මේ ක්‍රියාදාමය තුළ මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලබා දිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම නිනි ඇඳුම් ආනයනය තුළ දේශීය ඇඟලුම් කර්මාන්තයේ බිඳවැටීමක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා යම් බද්දක් යොමු කරලා දේශීය නිෂ්පාදනය ඉහළ දමලා ඩොලර් පිටරටවල් වලට ගලා යෑමේ ඒ ගමන නතර කරන්නට අපට හැකියාව තිබෙනවා. එයත් අපි යෝජනා කරන මේ අවස්ථාවේ. ඒ වගේම පෙර සඳහන් කර පරිදි BOI ප්‍රොජෙක්ට්ස් වලට යෑමට තිබෙන ඩොලර් 105 සීමාව අපි අඩුම ගානේ 100ක් දක්වා අඩු කිරීම මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ යෝජනාව. ඒ යෝජනාව අපි ක්‍රියාත්මක කරන්නට ඕන. සංචාරක කර්මාන්තයේ දිහා බැලුවම SLTD එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දිහා බැලුවම ඔක්කොම ඉන්නේ සංචාරක ලොක්කෝ. අපි විශ්වාස කරනවා සංචාරක පොඩ්ඩොන්ටත් සාමාන්‍ය පුද්ගලින්ටත් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින්ටත් මේ අවස්ථාව අපි ලබා දෙන්නට ඕන. ආනයන සීමාවන් තුල අමුද්‍රව්‍ය අහිමිවීම නිසා කර්මාන්ත ශාස්ත්‍රයේ කඩාවැටීම් තිබෙනවා. ඒකට අපි විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන හරහා
වොන්ඩර්බල් ඉම්රාම් මාරු ෆිල්ටික් ද කියනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා විශේෂයෙන්ම අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ඒ වගේම ශුද්‍ර කර්මාන්ත වලට ශක්තියක් ලබා දෙන්නට මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. ඒ වගේම මේ කුඩා මධ්‍ය පරිමාණයේ ශුද්‍ර පරිමාණයේ කර්මාන්ත කරුවන් ඒකරාශී වෙන ව්‍යාපාර සංසදයක් සකස් කරන්නට ඕන. බිස්නස් කවුන්සිල් එකක් අපි හදන්නට ඕන. ඒ බිස්නස් කවුන්සිල් එක රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන කොටස්කරුවන් බවට පත් කරගන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා වෙනමම අරමුදලක් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. විශේෂයෙන්ම මම කියන්න කැමති දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව ඇත්ත වශයෙන්ම ව්‍යවසායක ගැටලු 23ක් ඉදිරිපත් කරලා තිබෙනවා. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් බැංකුවලින් ලබාගත් ණය මුදල් පමණක් ගෙනීමට සිදුවන බැවින් තම ව්‍යාපාර වැඩි දියුණු කිරීමට මුදල් යොදවන්නට බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. රජයෙන් ව්‍යාපාර නගා සිටුවීමේ සඳහා අතහිත ලබා නොදීම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම දේශීය හා විදේශීය වෙළඳපළ වෙත ගැනුම් කරු සොයා ගැනීමේ අපහසුත් වීමේ ප්‍රශ්න, අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නොමැතිවීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීම, විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑම, පාරිභෝගිකින්ගේ මිලදී ගැනීමේ ශක්තිය හීනවීම නිසා අලෙවි අඩුවීම, ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළක් නොමැතිවීම, ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය නොමැතිවීම වර්කින් කැපිටල්, ව්‍යාපාර සඳහා ලබා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම, ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ අපහසුතා ඇතිවීම, ව්‍යාපාර කඩා වැටෙමින් පැවතීම, අධික පොලිය හේතුවෙන් ව්‍යාපාර අසීමිත පීඩනයකට අසහනයකට ලක්වීම, අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇනවුම් ලැබුණත් ඇනවුම් සම්පූර්ණ කරගන්නට බැරිවීම, අධික නිෂ්පාදන පිරිවැය ලබාගත් ණය මුදල් පියවීමට නොහැකි වීම, කාරක ප්‍රාග්ධන ඌනතාවය හේතුවෙන් ලබාගත් ණය ගෙවීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යවසායකින්ට ආර්ථික අර්බුද හමුවේ ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමට ප්‍රවේශය අහිමිවීම, භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යාම හේතුවෙන් බෙදා හැරීමේදී අපහසුතාවයන් වලට පත්වීම, බ්ලැක්ලිස්ට් කිරීම වෙනුවෙන් ක්‍රිබ් එකට යැවීම තුළින් ව්‍යාපාර කඩා වැටීම, නිෂ්පාදන සඳහා විදෙස් වෙළඳපොළක් සොයා ගැනීමට අපහසු වීම, පවතින ණය සඳහා අයකරන ශේෂයන් වැඩිවීම, ඒ සඳහා අඩු පොලි ණය පහසුකම් සපයා දීමේ අවශ්‍යතාවය, ඒ වගේම ණය ගෙවා දැමීමට ඇති නොහැකියාව මත විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්ත ශේෂ්ත්‍රිත් සංචාරක ශේෂ්ත්‍රිත් කඩා වැටීම, මේ යනාදී වශයෙන් දේශීය ව්‍යාපාර සුරකීමේ ස්වභාව, මේ ඉදිරිපත් කළ තිබෙන ග්‍රීවෙන්සස් ටික, ඒ අයගේ අඩුපාඩුකම් ටික මම මේ අවස්ථාවේ හැන්සත් ගත කරනවා, සභාගත කරනවා අදාළ බලධාරීන්ගේ යොමු වීම වෙනුවෙන්. එනිසා මේ සියල්ලක්ම තුල ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි බලාපොරොත්තු වෙනවා මේ රජය මේට වැඩි අවධානයක් යොමු කරයි කියලා, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ අය සුරක්ෂා කරන්නට, ඒ අය ආරක්ෂා කරන්නට, ඒ අය රැකගන්නට. දැන් විශේෂයෙන්ම මහාචාර්ය GTW ශ්‍රියානි, Department of Management and Entrepreneurship, Faculty of Management and Finance, University of Ruhuna, ඉතාමත්ම වැදගත් පර්යේෂණයක් කරලා තිබෙනවා, Impact of the Economic Crisis and the Way Forward for the Survival of SMEs. ආර්ථික අර්බුදයේ බලපෑම සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ වැඩසටහන. මම මේ අවස්ථාවේ කියන්න කැමති, එතුමි අවබෝධ කරගෙන තිබෙනවා High cost of production, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, demand decline due to inflation, උද්ධමනය නිසා ඉල්ලුම අඩුවීම, shortage of required raw materials, අමුද්‍රව්‍ය හිඟතාවය, continuous power cuts. මම හිතන්නේ මේ ප්‍රශ්නය අපි බොහෝ දුරට විසඳගෙන තිබෙනවා. හැබැයි විදුලි බල ඇනහිටින් වෙනුවට විදුලි බිල වැඩිවීම අද බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. කාරක ප්‍රාග්ධනය සහ ද්‍රවශීලීත්වයේ ප්‍රශ්න සහ ගැටලු, ඒ වගේම බ්‍රේක් ඩවුන් ඔෆ් ද සප්ලයි චේන්ස්, සැපයුම් දාමයන් වල කඩා වැටීම, බිඳ වැටීම, ඒ වගේම ඉන්ධන ප්‍රශ්න, මෙන්න මේ යනාදී වශයෙන් මහාචාර්ය ශ්‍රියානි මැතිනිය හොඳින් පර්යේෂණ කරලා විශ්ලේෂණ කරලා තිබෙනවා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රශ්න, මුහුණ දෙන ගැටලු. ඒ නිසා විශේෂයෙන්ම එවන් පර්යේෂණාත්මක විශ්ලේෂණයන් තුළ ගැබ්ව තිබෙන විසඳුම් අපි ඉල්ලීමක් කරනවා රජයෙන්. කරුණා කරලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට වෙනම ඒකකයක්, හර්ෂ සිල්වා මැතිතුමා යෝජනා කරපු ආකාරයට වෙනම ඒකකයක්, වෙනමම බියුරොක්‍රසියකක් කියන්නේ පුටු රත් කරන නිලධාරි පන්තියක් නිර්මාණය කිරීම නොවේ, ඉනෝවටිව් තින්කින්, නිර්මාණශීලීව අදහස් නිර්මාණය කරලා මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ක්ෂේත්‍රයට මෙයිට වඩා ලොකු ශක්තියක් ලබා දීම අපේ වගකීමයි, අපේ යුතුකමයි. අවසාන වශයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම නැවතත් වරක් අදාළ බලධාරීන්ගේ, රජයේ නියෝජිතින්ගේ අවධානය යොමු කරනවා විදෙස් රටවල ක්‍රියාදාමයන්. බලන්න සිංගප්පූරුවේ SMEs වලට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. විවිධ ෆන්ඩිං ස්කීම්ස් තියෙනවා. විවිධ ටැක්ස් ඉන්සෙන්ටිව්ස් තිබෙනවා. ග්‍රාන්ට්ස්, ඉනිෂියේටිව්ස් ටු සපෝට් SMEs. ඇයි අපිටත් මේ රටේ ඒක ක්‍රියාත්මක කරන්න බැරි? සවුත් කොරියා දිහා බලන්න. ජර්මනිය දිහා බලන්න. දැන් ජර්මනිය තිබෙනවා මිටෙල් ස්ටන් කියන වැඩපිළිවෙල. ඒ තමයි මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ශක්තිය ලබා දෙන වැඩසටහන. ඩෙන්මාර්කයේ දිහා බලන්න. බොහොම ප්‍රොඇක්ටිව් SME ඩෙවලොප්මන්ට් වැඩසටහනක් තිබෙනවා. යුනයිටඩ් කිංඩම් දිහා බලන්න. යුනයිටඩ් කිංඩම් වලත් ඒ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති ජර්මනියේ මිටල් ස්ටාර්ට් වැඩසටහන වගේම UK වල තිබෙනවා Small Business Enterprise and Employment Act එක. ඒ වගේම මෙක්සිකෝ වල තිබෙනවා National Institute of the Entrepreneur කියන වැඩසටහන. මේ අනාදී වශයෙන් ඇත්ත වශයෙන්ම ලෝකයේ Ease of Doing Business Rankings දිහා බැලුවම අංක එකට නව සීලන්තය, Singapore, Hong Kong, China, Denmark, Korea. මේ rankings ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ Ease of Doing Business එකයි regulatory environment එකයි දෙකම ගණනය කරලා. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සහ එය කේන්ද්‍රීය ආර්ථික ශක්තිය ලෝකයේ ඉහළම රටවල දිහා බැලුවම නව සීලන්තයේ, Singapore, Hong Kong, China, Denmark, Korea එකේ සිට පහ දක්වා රෑන්ක් එක තිබෙනවා. අපේ රටට තියෙන්නේ 2019 වසරේ 99 වෙනි රෑන්ක් එක ශ්‍රේණිගත කිරීම. ඒ නිසා අපි අලුත් විදිහට හිතලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රය මේ රටේ ආර්ථික එන්ජිම, මේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධානතම පෙරමග ගමන්කරු රැකගන්නට රජයේ අනුගමනය කරන මේ උදාසීන මේ ඉදිගමන් වැඩපිළිවෙල, මේ අලස වැඩපිළිවෙල වෙනුවට වඩාත් සක්‍රීය, වඩාත් ශක්තිමත්, වඩාත් කේන්ද්‍රගත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් නියෝජනය කරමින්, විවිධ සංගම් නියෝජනය කරමින් අද ඒ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා මේ විවාදය සියසින්ම දැක බලා ගන්න. ඒ වගේම රජයේ නියෝජිතින්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නවලට, මේ ගැටලුවලට සාධනීය විසඳුම්, ප්‍රායෝගික විසඳුම්, අර්ථවත් විසඳුම්, කාලවකවානු සහිතව, ටයිම් ටේබල් එකක් සහිතව මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් කෙලසන, විනාශ කරන ඒ ප්‍රතිපත්තිය හකුලල දමලා අලුත් වැඩපිළිවෙලක් එනකන් මේ ලක්ෂ සංඛ්‍යාත ආයතන නියෝජනය කරන ඒ ව්‍යවසායකින් බලාගෙන සිටිනවා. ඒ පිළිබඳව ඔබ සිළු දෙනාගේම අවධානය යොමු කරලා ඒ අයට පැහැදිලි විසඳුමක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. මේ යෝජනා විස්තර කරමින් මනෝ ගණේෂන් මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා. එතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි. ඔව්, මනෝ ගණේෂන් මැතිතුමා.
අස්ථාවදීම කියන්න කැමති අදිසියෙන් දැන් කුඩා සහ මධ්‍යම ප්‍රමාණ මේ ඉන්ඩස්ට්‍රියල් මූණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් ලෝන් එකක් ගෙවා ගන්න බැරි වෙනවා. නැත්තම් මේ ලීස් එකක් ගෙවා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒකට විරුද්ධව ආණ්ඩුව නීති අනුකූල ගන්න අර ක්‍රියාමාර්ගයට bring a moratorium immediately. මොරටරියම කියන්නේ මොකද? වහාම අත්තිරවන්න ඒ ටික. රටේ පවතිනාද දැන් ආර්ථික ප්‍රශ්නේ කාටද දන්නවනේ? bring a moratorium. කියලා විසඳුමක් ලබා දෙන්න. ඒකල තමයි තුමා කියපු වාගේ ඒ තමයි එන්ජිම. අද ආතිකට. ඒ නිසා ඒක වහාම ඒක ලබා දෙන්න කියලා දොර ඇමැතිවලින් ඉල්ලීමක් කරනවා. බ්‍රිග මොරටෝරියම් ඇමැතිව පොඩ බලන්න මදියා. ඇමැතිවා පොඩ බදිය බලන්න පොඩක් කරුණා කරලා. ඒ බ්‍රිග මොරටෝරියම් කියන්නේ වහාම ප්‍රශ්නේ ඒකනේ කන්නේ. අද දෙන්නම කරන්නේ දෙන්නම තරුණ ඇමැතිවර කරන්නේ ඒක.
බොහොම ස්තුති. ඊළඟට ගරු රමේෂ් පත්‍රණ ඇමැතිතුමා ඔබතුමාට විනාඩි 30ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන අනුර සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම අපි අප හිතවත් හර්ෂ දිසිල්වා මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාම කාලෝචිත යෝජනාවක් එතුමා විසින් ඉදිරිපත් කළා තිබෙනවා. සත්මන්ලා විසින් ඉදිරිපත් කළ සාධනීය යෝජනා මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපි සැලකිල්ලට අරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියන කාරණයත්, එතුමා ලබා දෙන සහයෝගයෙන් ඒ කටයුතු ඉදිරියට කරන බලාපොරොත්තු වෙනවා කියන කාරණයත් මම ඉතාම ගෞරවයෙන් සදහන් කරනවා. ගරු මූලාසනවල සභාපතිතුමනි, මේ පසුගිය වසරේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයෙන් මේ රටේ අපහසුතාවයට පත් වුණේ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකින් විතරක් නෙවෙයි, රටේ කෘෂි කර්මාන්තයේත් යම්කිසි පසුබෑමක් ඇති වුණා, රටේ සේවා අංශයේත් යම්කිසි පසුබෑමක් ඇති වුණා. මේකට පූර්වගාමීව 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට පූර්වගාමීව මේ රටේ ඇතිවෙච්ච කොරෝනා අර්බුදය හමුවේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවන බවට පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම අප රජය අඩුපාඩුවකට අපි දකිනවා. ඒක අපි පිළිඅරගෙන තුන අවස්ථා කීපයකදීම මෙහිදී මේ මෑත ඇතිවෙච්ච ඒ 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිසට සහන සැලසීම අප රටේ අප රජයේ පූර්ණ වගකීමකට අපි පිළිගන්නවා. එහිදී මේ අපහසුතාවයටපත් වෙච්ච අඩු ආදායම් ලබන ජනතාවට සමාජ ආරක්ෂණ දැලක් ඇතිකොට ඔවුන්ව ඉහළ මට්ටමින් හොඳයි ඔවුන්ව ඉහළ මට්ටමින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සහයෝගය රජය විතරක් නෙවෙයි ඒක අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා වටහාගෙන එහි නියමයන් ලබා දීලා තිබෙනවා. අපහසුතාවයට පත්වලා ඉන්න මේ රටේ පවුල් ලක්ෂ 20කට අධික පිරිසකට අඛණ්ඩව සහන සැලසන්ට කියන කාරණේ උණු බොහොම පැහැදිලිව අපිට දන්වලා තියෙනවා. ඒක රජයේ වගකීමකට අපි සලකනවා. ඒ වගේම තමයි කුඩා කර්මාන්ත සහ කර්මාන්තාංශයේ දියුණුව වෙනුවෙන් කරන්න අවශ්‍ය කටයුතු සියල්ලම ඉදිරි කාලය තුලදී අපි කරන්න රජයකට උපරිම කැපවීමෙන් කටයුතු කරනවා කියන කාර්යයත් මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන්ම ගරු හර්ෂ සිල්ලා මැතිතුමා සඳහන් කළ කාරණේ තමයි මේ අපහසු කාල සීමාව තුළ ප්‍රධාන කරුණු කිහිපයක්. එකක් මූල්‍යණය පිළිබඳව කාරණය, දෙවෙනි කාරණේ අමුද්‍රව්‍ය පිළිබඳව කාරණය, තුන්වෙනි කාරණය වෙළඳ පොළ පිළිබඳව කාරණය ඇතුළු කරුණු කිහිපයක් එතුමාලා සාකච්ඡා කරා. මේ බඳුණු කාරණේදී ගරු මූලාශ්‍ර සභාපතිතුමනි ඔව් පසුගිය වසරේදී ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක මූල්‍යණය පිළිබඳව කරුණු කිහිපයක් ඇති වෙලා තිබෙනවා, ගැටලු කිහිපයක්. අපි කර්මාන්ත අමාත්‍යංශයට අපි හඳුනගෙන තියෙන ප්‍රධාන ගැටලු තුනක් කියනවා. ඒක තමයි මේ කර්මාන්ත කරුවන්ට සුළුසා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මේ රටේ ප්‍රධාන ගැටලු තුනක් බලපානවා. එකක් මූල්‍යණය, ඒ දෙවෙනි කාරණේ ඉඩම් පිළිබඳ ගැටලු, අනිත් එක තමයි ව්‍යාපාර කරන්නට බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රධාන ගැටලු. ඇත්තටම අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ කමිටුවක් පත් කරලා තිබෙනවා. මේ මදුර විතාන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කරන්නට අවශ්‍ය පස්වලය සකස් කරන්න. එතකොට මේ ලෑන්ඩ් ලයිසෙන්සිං ලික්විඩිටි කියන ගැටලු තුනම සාධින ලෙස ආමන්ත්‍රණය කරන්නට අවශ්‍ය ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් යම් යම් වැඩසටහන් දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. ඉදි මූල්‍යණය පැත්තෙන් අපි දැනටමත් මහ බැංකුව අපිත් එක්ක සඳහන් කරලා තිබෙනවා. මහ බැංකුව අධිපතිතුමා ඊයේ සඳහන් කරා දැනටමත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් සමග අඩු පොලි සහන ණයක් ඩොලර් මිලියන 60ක ප්‍රමාණයක් ලබා ගන්නට දැනටමත් සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. එහි සාධනීය ප්‍රගතියක් ඉදිරි කාලය තුළදී සිදුවේ. විවිධ බැංකු පද්ධතීන් හරහා බැංකු පද්ධතියනුත් යම්කිසි ගැටලුකාරී තත්වයකට ගිය අවුරුද්දෙ මුහුණ දුන්නා. බැංකු තත්ත්ව බැංකුවල මූල්‍යණය ආරක්ෂා කරගෙන මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්නට කියන කාර්ය දැනටමත් මුදල් අමාත්‍යංශය මගින් බැංකුවට දන්වලා තිබෙනවා. එහිදී යම් යම් සහන පොලි මත දැනටමත් ණය ක්‍රියාත්මක වෙනවා සහ එතුමාලා කියපු විදිහට කර්මාන්ත අමාත්‍යංශ සතුවත් චක්‍රීය අරමුදලකින් බිලියන 2ක ආසන්න මුදලක් අපි ණය හැටියට ලබා දෙන්න කටයුතු කරනවා සහන පොලි ණය. හැබැයි මෙතුමාලා සඳහන් කර ප්‍රධාන කාරණය පරාතේ නීතිය සංශෝධනය කිරීම පිළිබඳ මම ගරුෂ්‍යාන නැමැතුමාට දැනුත් කතා කරේ. ඒ සම්බන්ධයෙන් තමයි මුදල් අමාත්‍යංශය දැනටමත් මෙතුමලා යෝජනා කරපු විදිහට කෙටි කාලයකට මේ පරාතේ නීතිය සංශෝධනය කොට සහන කාල සීමාවක් ලබා දීම වෙනුවෙන් එතුමාගේ නීති නීති කෘත්‍යයන් ඉටු කරන්නට ගරුෂ්‍යාන සේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යංශය සීමලපිට අමාත්‍යතුමා දැනටමත් අධිකාර නැමැතුමා සමග කතා කරලා තිබෙනවා. ඒතොර මෙහිදී ප්‍රධාන කාර්ය මේ නීතිය රටට ඉදිරිපත් කර 1993 දී ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙදී ඒකට පසුගාමි වෙච්ච කාරණයක් මොකද්ද කියන කාරණය අපි දන්නවා. ඒ කාලේ සිද්ධ වෙච්ච සිදුවීම් මාලාව ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ පරාතේ නීතිය මේ රටට ඉදිරිපත් කළා. ඒක කර ඒකට හේතු තිබුණා. හැබැයි අපි කැමති වර්තමානයේ පවතින විශාල ආර්ථික අර්බුදයත් එක්ක ඒ අර්බුදයෙන් ගොඩ එන කාල සීමාවක් තුළදී සහන කාල සීමාවක් ලබා දෙන්න පුළුවන් යෝජනාවක් ඉදිරි කාලෙදී මුදල් අමාත්‍යංශය මගින් ඉටු කරනවා කියන කාරණේ අපි සඳහන් කරනවා. දෙවැනි කාරණේ අමුද්‍රව්‍ය පිළිබඳ කාරණේ. ඔව් මේ රටේ අමුද්‍රව්‍ය හිඟතාවයක් ගියවත් අවුරුද්දේ තිබුණා. හැබැයි අපි කර්මාන්ත අමාත්‍යංශය හැටියට මෙරට නිෂ්පාදකීන්ට අවශ්‍ය කර්මාන්ත අමුද්‍රව්‍ය ලබා දෙන්නට අවශ්‍ය මැදිහත්වීම කරා. මෙතනට ඇවිල්ලා ඉන්න මේ උඩ අද නරඹු මැදිරේ ඉන්න අපේ කර්මාන්ත කරුවන් අපිත් හම්බ වෙන්න ආපුවා ඉන්න කර්මාන්ත අමාත්‍යංශයට ඒ අයට අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය සෑම විටම ලබා දුන්නා අපේ පරාසයන් තුළ. ඉදි විශේෂණ අපි සඳහන් කරන්නට අවශ්‍යයි ඉන්දියානු ණය ආධාර යටතේදී අපිට විශේෂ වරප්‍රසාදයක් ලැබුණා මේ රටට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්නට. එතකොට අපි කර්මාන්ත අමාත්‍යංශ අපිට ලැබුණු ඉල්ලීම අනුව සෑම විටම අපි සාධනීය මැදිහත්වීමක් කළා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නට කටයුතු කරා. ඒ සියලුම දේවල් අපිට ලැබුණේ නැහැ. හැබැයි සාතිශය බහුතරයක් අයට ඒකේ ප්‍රතිඵල ලැබුණා කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒත් එක්කම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සමහරක් අමුද්‍රව්‍යවලට අමතරව සමහරක් යන්ත්‍ර සූත්‍රත් මේ රටට ගෙන්වන්නට අපිට අවකාශ ලැබුණා. හැබැයි තිබුණු මූල්‍ය තත්ත්වයන් එක්ක යම් ගැටලුකාරී තත්වයක් නොතිබුණා කියන කාරණේ අපි පිළිගන්නවා. ගැටලුකාරී තත්වයක් තිබුණා මේ රටේ. ඊට අමතරව තුබලගෙන ඊළඟ කාරණේ තමයි වෙළඳ පොළ පිළිබඳව කාරණේ. ඔව් වෙළඳ පොළ පිළිබඳ ගැටලුවක් තිබුණා. වෙළඳ පොළ පිළිබඳ ගැටලුව දෙආකාරයි. මෙතුමලම සඳහන් කරපු විදිහට මේ රටේ විශාල උද්දමනයක් තිබුණා. අධි උද්දමනකාරී තත්ත්වයක් යටතේ සමස්ත උද්දමනය සිර 76 දක්වා වැඩුණාට පස්සේ කටුම් දෙකක් බලපෑව. එකක් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. දෙවැනි කාරණේ තමයි මිලදී ගන්නන්ට තියෙන අපහසුතාවය. බඩුවල මිල ඉහළ ගියා. ක්‍රේ ශක්තිය අඩු වුණා. ජනතාවට මිලදී ගැනීමේ හැකියාව නැතුණ නිසා පාරිභෝගිකයින් පැත්තෙන් මිලදී ගැනීමෙත් ගැටලුවක් තිබුණා. අනිත් පැත්තෙන් නිෂ්පාදන පිරිවැයත් ඉහළ ගියා. ඒකට විසඳුම හැටියට තමයි මහ බැංකුව ඔවුන්ගේ ආර්ථික නියාමනය කරේ ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දැම්මේ. ඒකෙන් බලාපොරොත්තු වුණු කාරණේ තමයි ඉල්ලුම අඩු කිරීම. බඩු මිල අධික ලෙස වැඩි වෙලා තිබෙනකොට උද්දමනය ඉහළ අඛණ්ඩ විහෙල යනකොට ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දැමීමෙන් මහ බැංකුව බලාපොරොත්තු වුණා ඉල්ලුම අඩු කරන්න. ඒක ඇත්ත. ඔවුන් යම් කිසි පමණකට මේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵල මාස 6ක කාලයක් ඇතුළත මේ රට ලැබෙමින් තිබෙනවා සභාපතිතුමනි. ඒක තමයි සත්‍ය කාරණය. අද උද්දමනේ අඩු වෙලා තියෙනවා 125 දක්වා. මහ බැංකුව පුරෝකථනය කරනවා ඉදිරි මාස 1කමාරක කාලය ඇතුළතදී ජූලි මාසයේ අවසන් වන විට නැවත මේ රටේ උද්දමනේ තනි ඉලක්කමකට අඩු වෙයි කියන කාරණය. ඒ උද්දමනේ අඩු වෙනකොට අනිවාර්යයෙන්ම පොලි අනුපාත අඩු වෙනවා. මහ බැංකුවත් විශ්වාස කරනවා ඉදිරි කාලය තුළදී ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරන වගේම බැංකු පොලි අනුපාත අඩු කරලා නැවත වතාවක් මේ කුඩා කර්මාන්තවලට, කුඩා ව්‍යවසායකින්ට, මහ පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මූල්‍යණය කර ගැනීමේ පහසු ඇති කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. එතෙන්ස අපි ධනාත්මකව බලමු. ඔව් අපි අර්බුදකාරී කාල සීමාවක් පසු කරේ. අර්බුදකාරී කාල සීමාවෙන් පස්සේ නැවත අපේ රටට හිස ඔසවන්නට අවස්ථාව ලැබෙනවායි කියන කාරණය අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා මේ වෙනුවෙන් ගරු මෙතුමලා සදාන් කර පරාට නීති අපි සංශෝධනය ඊට අමතරව එතුමා ඉතා වැදගත් කාරණා සදාන් කර ගරු සභාපතිතුමනි ඒ තමයි මේ රටේ සංවර්ධන බැංකුවක් නොමැතිවීම කියන කාරණය. මේ කර්මාන්ත මාත්‍යශී වැඩ කරන ආරම්භ කරාට පස්සේ අපිට තියෙන ප්‍රධාන කාරණයක් තමයි රටට සංවර්ධන බැංකුවක් නැතිකම. අතරම මේ රටේ එදා හිටපු දේශපාලනඥයින්ට 1950 60 75 වසරක සාපයක් ගැන කතා කරාට ගරු මූලාසන සභාපතිතුමනි මේ රටට දැක්මක් තිබිලා තියෙනවා කර්මාන්ත සංවර්ධනය කරන්න. ඒ නිසා තමයි 1950 දශකයේදී BFCC බැංකුව Development Financing Corporation of Sri Lanka ආරම්භ කළා තියෙන්නේ මේ රටේ ව්‍යවසායකින්ට ණය දෙන්නට. NDB බැංකුවත් එහෙමයි. National Development Bank මේ රටේ ආවාසනාවට යම් කිසි අහේතුවකට මේ බැංකු දෙකම පෞද්ගලිකකරණය වෙලා තිබෙනවා. අද මේ බැංකු සියල්ලම කටයුතු කරන්නේ වාණිජ පරමාර්ථ වලින් නවෝත්පාදකින් අත දෙන්නට, එහෙම නැත්නම් නව ව්‍යවසායකින් අත දෙන්නට, ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනා සලකලා බලලා ඔවුන්ට ආධාර උපකාර කරන්න බැංකුවක් නොමැතිව මේ රටේ ලොකු අඩුවක්. ඒ නිසා අපි කියනවා ප්‍රතිපත්ති වශයෙන් අපිට තීන්දුව ගන්න අවශ්‍යයි. මේ රට සංවර්ධන බැංකුවක් අවශ්‍යයි. කොලටරල්ස් නැතුව මේ ව්‍යවසායකින්, නිෂ්පාදකින්, කර්මාන්තකරුවන්ගේ ගැලසිරකරන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නවෝත්පාදකින් අත දෙන, නව නිෂ්පාදන වලට අත දෙන, අලුත් කර්මාන්ත වලට අත දෙන බැංකු පද්ධතියකුත් මේ රට අවශ්‍ය එක සංවර්ධන බැංකුවක බොහොම පැහැදිලිවම අවශ්‍යතාවය මේ රටේ තිබෙනවා කියන කාරණ අපි සිහිපත් කරනවා. ගරු සභාපතිතුමනි මේ මූල්‍යණයට අමතරව අමුද්‍රව්‍ය වල ගැටලුවට අමතරව මෙතුම සංකල්ප අනිත් ප්‍රධාන කාරණේ තමයි විදුලිය පිළිබඳව කාරණය. විදුලිය පිළිබඳ කාරණෝ විදුලි අර්බුදයක් මේ රටේ ආවා 2022 දී. මෙරට ඇතිවෙච්ච විදුලි අර්බුදයට මොකද ප්‍රධාන කාරණය? අපේ මෑත ඉතිහාසයේ නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ ප්‍රධාන බලාගාර ඇති වුණේ නැහැ. එතකොට ජනනය පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ජනන වියදම ඉතාම ඉහළට ගියා. 2019 15 ඉඳන් 19 දක්වා කාලය තුලත් මේ රටේ එකම බලාගාරයක්වත් විදුලි ජනනය වැඩිවීමක් අතුනේ නැහැ. අන්තිමට ගිහිල්ලා නතරුනේ කොතනද? පැය 12ක විදුලි කප්පාදුවක් එක්ක. ඒ විදුලි කප්පාදුව මේ රටේ ආර්ථිකයට, කර්මාන්තවලට, ශුද්‍ර සාමූල්‍ය මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඉතාම නරක විදිහට බලපෑවා. ඒ තත්වෙන් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අද කෙසේ හරි විදුලි බිල වැඩි වෙච්ච එක ඇත්ත. හැබැයි පැය 24 අඛණ්ඩ විදුලිය ලබා දෙනවා. ඒ විදුලිය ලබා දෙන කොටත් යම් කිසි සහනයක් මුදල වැඩි. හැබැයි යම් කිසි සහනයක් අද කර්මාන්තවලට ලබා දෙනවා. අද ඒකකයක ජනන වියදම රුපියල් 48යි කර්මාන්තකරුවන්ට එක ලබා දෙන්නේ සමහර අංශවලට රුපියල් 26කට. ප්‍රමාණය වැඩි වෙනකොට, පාරිභෝජනේ වැඩි වෙනකොට යම් පමණට වැඩි වෙනවා. හැබැයි සෑම විටම කර්මාන්ත අංශවලට ලබා දෙන්නේ රුපියල් 48කට වඩා අඩුවෙන් ජනන පිරිවැය රුපියල් 48යි. දැන් ජනන වියදම අඩු කරන්නට මේ රටේ ගරු මහුලාස සභාපතිතුමනි විදුලි බල වර්ෂක් යමතුම මේ රටේ ජනන වියදම අඩු කරන්නට මෙතෙක්කල් විදුලි බල මණ්ඩලයේ තිබිච්ච මාෆියාව පරාජය කළා. පුනර්ජනනීය බලශක්තිය මේ රටේ පද්දියට එකතු කරන්න අවශ්‍ය නීති නීති කියනකොටවත් විරුද්ධ පක්ෂය අපිට සහයෝගය දුන්නේ නැහැ. හැබැයි දැන් මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව අනුමත වෙලා. මෙරටේ පුනර්ජනනීය බලශක්තිය අලුත් ප්‍රභවයන් හඳුනාගෙන ඒවට අවකාශය අවස්ථා මෙරටේ සලසනවා. එතකොට වසරක කාලයක් ඇතුළත අනිවාර්යෙන්ම මේ ජනන වියදම රුපියල් 40ට ඉඳන් අඩුවේ අඩු වෙනකොට හි වාසියත් අනිවාර්යෙන්ම මෙරටේ මධ්‍ය පරිමාණ සුළු කර්මාන්ත කරුවන්ට වගේම සමස්ත කර්මාන්ත ශේෂ්ඨයට ලැබෙන බව බොහොම පැහැදිලිව විශ්වාසය සදාන් කරන්න පුළුවන් එකට අවශ්‍ය ආයෝජන මෙරට ලැබෙමින් පවතිනවා. එතන ඉහාට කියලා මස් දාන් කරන්න කැමැති කාරණේ තමයි සභාපතිතුමනි මේ කර්මාන්ත කරුවන් ඔවුන් විශාල අරමුදයකට මුහුණ දෙන කාලේ ඔවුන් සමග කතා කරන්නට ලැබීම කටයුතු කරන්නට ලැබීම ඉතාම සතුටට කාරණයක්. මම සෑම විටම සඳහන් කරනවා it's like the silver lining of the dark cloud. අපි කවුරු මේ ඍණාත්මක විදිහට කතා කරත් අපි කවුරු රටේ අනාගතය පිළිබඳව නරක විදිහට දැක්කත් කර්මාන්ත කරුවෝ හැම දැක්කේ නැහැ. අපිත් සමග කටයුතු කරන සෑම කෙනෙක්ම අපහසුතාවයන් මැද ඉතාම ඉහළ මට්ටමින් තමුන්ගේ දක්ෂතාවයන් ප්‍රගුණ කරමින් තමුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් නව කර්මාන්ත සහ තමුන් කරන කර්මාන්ත වඩාත් හොඳට කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි සත්‍යය. ඒක ප්‍රතිඵල මට තමුන් අසලට පෙන්වන්න පුළුවන්.
කැමැතිනම් මට හැමතුමා මට කැමැතිනම් පොඩි කාරණා හැමතුමා අර කරන් සම්බන්ධයෙන් දැන් කතා කරේ. දැන් ඒකේ මම මට ප්‍රොපෝසල් දෙකක් තියෙනවා 200 මෙගාවොට් සෝල පව. ඒ ප්‍රොපෝසල් එක තියෙනවා. දැන් ඒක කාටද කතා කරන්න ඕනේ කියලා දැන්
ගරු නිර්මලත් මැතිතුමනි අපි ඔබතුමාගේ යෝජනාව ගරු විදුලි බලහ බලශක්ති මැතිතුමාට ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කරයි. ඔව්.
කොහොමද ඒක කරන්න ඕනේ? ඒක සමහර ප්‍රොපෝසල් එකේ
ඒක පුනර්ජනනීය බලශක්ති පිළිබඳ අංශයක් තිබුණා. ඒ අංශය අපිට ලබා දෙන්න පුළුවන්. ඔබතුමා ඒක ලබා දෙන්න අපි එමතුමාට කතා කරන්න. එතකොට මේ කරුණ මේ කර්මාන්ත කරුවෝ මේ රටේ විශිෂ්ට ඉදිරිපින්මක් පැනලා තියෙන අපහසු කාලයක තෙල් නැතුව විදුලිය නැතුව අමුද්‍රව්‍ය නැතුව ඔවුන් කරපු කාර්යභාරය අපි සෑම කෙනෙක්ම හදවතින්ම අගය කරනවා කියන කාරණේ සිහිපත් කරනවා. ඒකට දත්තානුව කරු මූලාශ්‍ර සභාපතිතුමනි ලංකා ඉතිහාසයේ වැඩිම අපනය නාදායම අපිට ලැබෙන්නේ වෙන කවදාවත් නෙවෙයි 2022 දී. කරුණාකරලා පැහැදිලිව සටහන් කරන ලංකා ඉතිහාසයේ වැඩිම අපනය නාදායම අපිට ලැබෙන්නේ තෙල් නැති විදුලිය නැති අමුද්‍රව්‍ය නැති අවුරුද්දක තමයි අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 13.1යි. ඒක ඉතිහාසයේ වැඩිම අගය. ඒක මහවිශාල ගානක් නෙවෙයි සමහර රටවල් එක්ක සංසන්දනය කරනකොට. හැබැයි අප රට හැටියට අපනය නාදායම ඉතිහාසයේ වැඩිම ගණන ලැබෙන්නේ ගිය අවුරුද්දේ ඒක ඩොලර් බිලියන 13.1යි. අපි ස්තුතිවන්ත වෙනවා. අපි ගෞරව කරනවා. අපි ආචාර්ය පුද කරන මෙරටේ සෑම කර්මාන්ත කරුවෙකුටම විපක්ෂ නායකතුමා සදහන් කළා අපේ එක්ස්පෝර්ට්ස් වලින් 68%ක් දෙන්නේ SME sector එකෙන් කියලා. 68%ක් දෙන්නේ SME sector එකෙන් කියලා එතුමා කිව්වා. ඔව් ඇත්ත. ඒ SME sector එක වැටි නැගිටලා තියෙනවා. ඒ අය මේ රටේ ඉතිහාසයේ වැඩිම අපනය නාදායම අපිට අරගෙන දීලා තියෙනවා. අපි අපේ ස්තුතිය තුමලට පුද කරනවා. තව යන්න පුළුවන් දුර ඉතාම ඉහළ බව ඉතාම ගෞරවයෙන් සදාන් කරනවා. ඒ අතරින් කියන්න අවශ්‍ය කාරණේ තමයි මේ සමහර කරුණු මම වෙළඳපොළ ආර්ථිකය පිළිගන්න පුද්ගලෙක්. හැබැයි මම දැකපු කාරණේ තමයි අපිට කිසියම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් නැත්නම් unless we have a ring fencing mechanism in this country we can't protect the SME sector and some of the industrialists. ඒක ඉතා පැහැදිලි. ඒකට හේතුව තමයි අපි අවුරුදු දෙකක කාලයක් ඇතුළත 2020-21 පිටරටින් ගෙනාපු සියලුම නාන කාමර බාත්‍ය උපාංග මේ රටේ හදන අවුරුදු දෙකයි කර්මාන්ත කරුවෝ 10 දෙනෙකුට ගිය අවුරුදු දෙකයි මේ රටේ සියලුම පිටරටින් ගෙනාපු පෝස්ලෙන් සහ බාත්‍ය උපාංග මේ රටේ නිෂ්පාදනය කරන අවුරුදු දෙකයි ගියේ මේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය මොහොතක් මෝටරත් එකලස් කිරීමේ ඇති කළා තියෙනවා ගරු මූලාශ්‍ර සභාපතිතුමනි උපාලි විජේවර්ධන මහත්මයාට මේ රටට මෝටරත් එකලස් කිරීමට අවසර දුන්නේ සුප්‍රකට ඉතාලි ෆියට් සමග 1970 දශකයේ සුප්‍රකට ජපානයේ මැස්ටර් සමාගම මේ රටට කාර් එකලස් කරන අවසර දුන්නේ උපාලි විජේවර්ධන මහත්මයාට 1970 දශකයේ. එතකොට ජපානයේ මැස්ටර් සමාගමකත් ඒ කාලේ ඉතාලියේ ෆියට් සමාගමවත් ලෝකයේ මේ කලාපයේ කිසි රටකට වාහන එකලස් කරන අවසර දීලා තිබුණේ නැහැ. ඒ උපාලි ෆියට් එක හදලා උපාලි මැස්ඩ එක හදලා 1970 දශකේ අපි යන්න පටන් ගත්තු ගමන මේ විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ යටතේ දහස් ගණන් ලක්ෂ ගණන් වාහන ගෙනලා පෙරෙව්වාම මෝටරත කර්මාන්තයේ සම්පූර්ණ අකර්මණ්‍ය වුණා. අපි කැමති කිසියම් ආරක්ෂණවාදයක් ක්‍රියාත්මක කරන්න. ඒ ආරක්ෂණවාදය ආනයන තහනමත් එක මේ රටේ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වෙච්ච නිසා මේ රටේ කර්මාන්තකරු 22 දෙනෙක් මේ රටේ සම්මත මෙහෙයුම් පටිපාටියක් අපි ඇති කරා. ස්ටෑන්ඩර්ඩ් ඔපරේෂනල් ප්‍රොසීජර් බයි මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් ඒකට අනුගතව කර්මාන්තකරුවෝ 22 දෙනෙක් මේ රටේ මෝටර් සයිකල් ත්‍රී වීලර් මෝටර් රථ 15,000 580ක් මේ අවුරුද්දකට එකලස් කරා. මම කියනවා ඔබතුමාලා ඉදිරි කාලේදී අපිට මේ රට වාහන වැහි වැහලා තියෙන්නේ. අපි වෙළඳාම ප්‍රවර්ධනය කරන්න අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමාරක් වල ලෝක වෙළඳ සංවිධානයත් කියනවා මේ වගේ පැමි ලිහිල් කරන්න කියලා. හැබැයි මම දැකපු කාරණේ තමයි එවැනි සීමාවන් තියෙන කාලේ තමයි ලංකාවේ කර්මාන්ත දියුණු වෙලා තියෙන්නේ. 15,581 එකලස් කරා. ඒ උපාලි විජේවර්ධන මැතිතුමාගෙන් ගිලී ගිය මේ රට මෝටර රථ නිෂ්පාදනය කිරීමේ දජය ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුව තමුන්ගේ අතට අරගෙන තියෙනවා. දැන් මේ රටට අපිට අවශ්‍ය වාහන එකලස් කරන්න පුළුවන්. ඒක වැදගත්ම කාරණය. හර්ෂිත් සිල්ලා මැතිතුමා සඳහන් කරා අපිට we have to link with the global value chain කියලා. ඔව් අපි ඒක කරගෙන යනවා. මේ රටේ ටයර් එක හදනවා, එක්සෝස්ට් එක හදනවා, වාය හානස් එක හදනවා, සීට් එක හදනවා, මේ ඇතුළු උපාංග ලයිට් එක හදනවා. මේ සියල්ල මේ රට ගන්නවා. මේ රටේ කවදාවත් හදපු නැති විදිහට ලංකාවේ කර්මාන්තකරුව දෙදෙනෙක් මේ මෝටර රථ එන්ජිම සහ ගිය බොක්ස් එක හදනවා. ඒක අපි විශාල ඉදිරිපින්මක් නෙවෙයිද? ලංකාවේ නිෂ්පාදනය කරන සුවිශාල සුවිශේෂී වායු සමීකරණය කරන ලද විදුලි ත්‍රිරෝද රථය ඉදිරි කාලෙදී වෙළඳපොළට එනවා. ඒක ලෝකයේම ඉතාම ජනප්‍රිය වාහනයකට කිසිම සැකයක් නැහැ. අපේ ඒ ශක්තියන් එළියට ආවේ, ප්‍රභවයන් එළියට ආවේ පහුගිය අවුරුදු දෙකේ ආනයන සීමා තියෙනකොට කියන කාර්යය මම තමුන්වාසිට මතක් කරනවා. ඒ නිසා අපි රජයනට ආරක්ෂා කරන කටයුතු කරන්න අවශ්‍යයි. මෝටර තැකලස් කිරීම එහෙම, දාන කාමරව කට්ටල උපාංග එහෙම, සහ මේ සෞඛ්‍යමත්වය ඉන්නවා දේශීය ඖෂධ නිෂ්පාදනයේ පිළිබඳ කාරණය. අවුරුදු 10කට කලින් මේ රටේ නිෂ්පාදනය කරේ ලංකාවේ දේශීය ඖෂධ අවශ්‍යතාවයන් 8%. අද ඒක 22% පැනලා තියෙනවා. ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් විශිෂ්ට ලෙස ඉදිරියට එනවා. ඒ නිසා 22% දක්වා ගිහිලා තියෙනවා. ඕන් පුරෝකතරී කරන ආකාරයට ඉදිරි අවුරුදු 3ක කාලය තුළත ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ දැවැන්ත ඉදිරිපින්මක් පයින්නවා. ලංකාවේ නිෂ්පාදනයට අවශ්‍ය 30%කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ලංකාවේ අවශ්‍ය සියලුම ඖෂධ, රෙස්පිරේටරි ප්‍රොඩක්ට්ස්, කාඩියොලොජි ප්‍රොඩක්ට්ස්, ඔන්කොලොජිකල් හැරෙන්නට, පිළිකාසදා ප්‍රධාන ඖෂධ හැරෙන්නට, ඉන්සුලින් වගේ එකක් හැරෙන්නට, ඇන්ටිබයොටික්ස්, ඇන්ටිවෛරල්ස්, කාඩියොලොජිකල්ස්, මේ ඔක්කොම ඖෂධ මෙරට නිෂ්පාදනය කරන්න ලංකාවේ දේශීය කර්මාන්ත පටන් ගන්න තිබෙනවා. ඒක ඉන්සුලින් ෆැක්ටරියක් තියෙන ඉතාම පහසු නිෂ්පාදනය කරන ඉන්සුලින් ෆැක්ටරියක් වා ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන ලංකාව වෙළඳ පොට එනවා. ඒ වගේම තමයි ඉතාම ගෞරවයෙන් සඳහන් කරනවා ගරු නියෝජ්‍ය කතා මූලස්නට මන්ත්‍රීතුමනි, මේ කාලය තුලදී මෙහෙම දේශීයව වෙළඳ පොට නිකුත් කරනවා වගේම අපේ සමහර සමාගම් ඉතාම ඉහළ මට්ටමේ අපනයන ආදායම් ලැබෙමින් තිබෙනවා. ඒකට කරුණු කීපයක් සඳහන් කරන්න කැමැති. මේ රටේ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනෙන් අපි 2022 වසරේදී ඉතිහාසයේ වැඩිම මුදල උපයලා තිබෙනවා. ඒ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 483ක් ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනෙන්. ඒ වගේම තමයි ලුහු ඉංජිනේරු නිෂ්පාදන වලින්, ලයිට් ඉංජිනේරින් ප්‍රොඩක්ට්ස් වලින් ඩොලර් මිලියන 177ක් උපයලා තියෙනවා. ඒකත් ඉතිහාසයේ වැඩිම ගාණ. මේ මම සඳහන් කරන්න ගිය අවුරුද්දේ ගණන් ටික. ඒ වගේම තමයි රබර් නිෂ්පාදන වලින් අපි ඉතිහාසයේ වැඩිම අගය ලැබුවේ ගිය අවුරුද්දේ. අපි ඇමරිකාන ඩොලර් බිලියන 1.7ක අපනයන ආදායමක් උපයලා තියෙනවා. ඒ වගේම තමයි සෙරමික් සහ පෝස්ලින් අංශය ඉතිහාසයේ වැඩිම මුදල වාර්තා කරනවා ඩොලර් මිලියන 38ක්. ඒ වගේම තමයි තෑගි බාණ්ඩ නිෂ්පාදනයේ අංශයෙන් ඩොලර් මිලියන 110ක් ඇතුළුව තමයි මේ ඩොලර් බිලියන 13.1 අපිට හැදෙන්නේ. මේ සියල්ල කරේ මම නැවත නැවත සඳහන් කරනවා, මේ සියල්ල කරේ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම නිෂ්පාදන ක්‍රියාවලින් සක්‍රිය වුණේ, ශක්තිමත් වුණේ පහසු කාලයක. ඒ නිසා ඒවට කුඩා, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ කර්මාන්තකරු සියලු දෙනෙක්ම දායක වුණා. ඔවුන්ට අපේ ජාතිය ආචාර්ය පිරිනමනවා කියන කාර්යය මම ඉතාම ගෞරවණීය ඉදිරිපත් කරනවා. හැබැයි 22 එහෙම වුණාට 23 පළවෙනි කාර්තුව එහෙම නැහැ. 23 පළවෙනි කාර්තුව 22 පළවෙනි කාර්තුවට සාපේක්ෂව ටිකක් අඩුයි. ඇයි අඩු? මේක ලෝක ගෝලීය අවපාතයක් තිබෙනවා. එතකොට ඇඟලුම් අපනයනේ අඩු වෙලා, තේ අඩු වෙලා, රබර් අඩු වෙලා, පොල් අඩු වෙලා අනෙකුත් ඒවාත් අඩු. ඒකට හේතුව තමයි there's a global recession. Our orders from Americas and Europe has come down a little. So we have to acknowledge, accept the fact that there's a recession. It has not only affected Sri Lanka but also other regional countries also affected by this recession. එහෙම කියන ගමන් මම කියන්න අවශ්‍යයි ඇඟලුම් කර්මාන්තය ප්‍රේමදාස් ජනාධිපතිතුමා කාලේ පටන් ගත්තු හොඳ කර්මාන්තයක්. ඒකෙන් අදටත් අපිට වැඩිම ගණනවා. ඒ වැඩිම ගණනත් ආවේ නියෝ මූලස්වර සභාවතුමනි, වෙන කවදාවත් නෙමෙයි. ඇඟලුම් අපනයනෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම ලැබුණේ 2022 වසරේදී. ඒක ඩොලර් බිලියන 5.9යි. ඩොලර් බිලියන 6ක් ලැබුණා ගිය අවුරුද්දේදී. ඒක මේ ඇඟලුම් කර්මාන්තය පටන් අරගෙන 1956 දී කාර්මික සංවර්ධන මණ්ඩලය ආරම්භ කරනකොට මේ රටේ ප්‍රධාන කර්මාන්ත හතරක් අඳුරගෙන තිබුණා. එකක් පේෂ කර්මාන්ත. ඒකෙන් තමයි මේ ජනනී වෙලා ආපු කර්මාන්තය අද ඩොලර් බිලියන 6ක් ලබා දෙන කර්මාන්තයක් බවට පත් වෙලා දෙකක් පැටි කර්මාන්ත, එකක් ලෝහ ආශ්‍රිත කර්මාන්ත, එකක් දව කර්මාන්ත. අද අපිට වැඩිම ආදායම ලැබලා දෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 6ක් ගිය අවුරුද්ද ලැබුණා. ඒ හා සම්බන්ධ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා විතරක් නෙවෙයි කුඩායත් ඉන්නවා. අපහසුතාවයන් මැද සමහර ගොඩාක් චෝදනා කරනවා, සමහර ටිකක් චෝදනා කරනවා, සමහරක් අය චෝදනා නොකර හිනා වෙලා වැඩ කරගෙන අපහසු කාලෙක ඒ අයට අපි ගෞරවය පුද කරන්න අවශ්‍යයි. ඉතිහාසයේ වැඩිම අගය ලැබුණේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ පළවෙනි මාස 4දී අපිට ලැබිලා තියෙනවා ඩොලර් බිලියන 1.6ක මුදලක්. ඒ සියලුම වාර්තා අපි සමග තියෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ ස්තුතිය පුද කරනවා ඒ වෙනුවෙන් කටයුතු කරපු අයට. හැබැයි අපි කියන්න අවශ්‍යයි ගරු මූලාස සභාපතිතුමනි, ඉතිහාසයේ පුරාම ලංකාවේ නිදහස් අධ්‍යාපන අපි විශාල කැපකිරීමක් කරලා තියෙනවා, නිදහස් සෞඛ්‍යන විශාල කැපකිරීමක් කරලා තියෙනවා, යටිතල පහසුකම් සංවර්ධන විශාල මුදලක් ආයෝජනය කරලා තිබෙනවා, සෞඛ්‍ය අපි කෘෂි කර්මාන්තයේ වැවිලි කර්මාන්තය ආයෝජනය කරලා තිබෙනවා. හැබැයි ඉතිහාසයේ පුරාම කර්මාන්ත සංවර්ධනය කරන්නට අපි ප්‍රමාණවත් ආයෝජනයක් කළා නැහැ මේ රටේ. ඒක තමයි තියෙන ගැටලුව. මට පේන ප්‍රධාන ගැටලුවක් මෑත ඉතිහාසයේ ලෝකයේ සංවර්ධනය වෙච්ච රටවල් දකුණු කොරියාවද, තායිලන්තයේද, ජපානයේද, ඉන්දියාවද මෑත කාලයේදී කර්මාන්ත වෙනුවෙන් ආයෝජනයක් කරනවා. ඒ රාජ්‍ය ආයෝජනය කර්මාන්ත පැත්තේ ලංකාවේ තිබිලා නැහැ. අපි ආයෝජනය කරපු නිදහස් සෞඛ්‍යෙන් සුපිරි ප්‍රතිඵල තිබෙනවා. සාපේක්ෂව අපිට සිංගප්පූරුව සමග සංසන්දනය කරන්න බෑ. හැබැයි ප්‍රදේශයේ අනිත් රටවල් එක බැලුවාම අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, භෞතික ඇටතල පහසුකම් සංවර්ධනයේ අපි විශාල ප්‍රගතියක් අරගෙන තියෙනවා. හැබැයි ඒ දියුණුව, ඒ සංවර්ධනය, ඒ ඉදිරිය අපි කර්මාන්තශ්‍රේ පහුගිය කාලේ දැකලා ඒකට රාජ්‍ය ආයෝජන අඩුවීමත් කාරණයක්. ඒ නිසා ඒ වගේම තමයි ව්‍යවසායකත්වයේ පිළිබඳව, කර්මාන්ත පිළිබඳව මේ රටේ අධ්‍යාපනයේ මනසක් හදන්නේ නැහැ. අපේ සංස්කෘතිය, අපේ ඉතිහාසය පුරා කෘෂි කර්මාන්තයේ ජීවුණු ජනතාවක්. හැබැයි කර්මාන්ත පිළිබඳව අපි අවධානය අඩු. ඒ නිසා අපි ඉදිරි කාලෙදී මේ පාසල් පද්ධතියට කර්මාන්ත ප්‍රවර්ධනයේ ව්‍යවසායකත්වය ජීවුණු කිරීම පිළිබඳව කටයුතු දැන්නමත් අපි ආරම්භ කළා තිබෙනවා. ඒක සමාරම්භ උත්සවය 15 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ක පටන් ගන්නවා. අපි ප්‍රධාන පාසල් 300ක ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව කව නැවත ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒත් එක්කම තමයි මේ වෙළඳපොළ පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කරන්න අපි ප්‍රදර්ශන රාශියක් සංවිධානය කළද මේ අවුරුද්දේ මුල් කාර්තුවේ ව්‍යවසායකයෝ අපේ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ප්‍රධාන ප්‍රදර්ශන පහක් පැවැත්වුවා. ලෝහ සහ සම්භාණ්ඩ, කුඩා කර්මාන්ත සහ අත්‍යන්ත පේෂ කර්මාන්ත, ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර පිළිබඳව වගේම ඉතාම ඉහළ මට්ටමේ ප්‍රදර්ශනයක් ආහාර තාක්ෂණය පිළිබඳ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් කියන ප්‍රදර්ශනය පැවැත්වුවා. මේ සියල්ලට එහාට ගිහිල්ලා වෙළඳපොළ සකස් කර ගැනීමත්, තමුන්ගේ නිෂ්පාදන එළිදැක්වීමත් ඇතුළු කරුණු සියල්ල පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ ප්‍රදර්ශනයක් අපි පැවැත්වෙනවා. ජූනි මාසේ 22 සිට 25 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ඊට සමගාමීව ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව අපි ජාතික කර්මාන්ත සතිය පවත්වනවා 22 සිට 25 දක්වා. ගරු මූලාසන සභාපතිතුමනි, යෝජනාව ඉදිරිපත් කර මන්ත්‍රීතුමත් මෙතන නැහැ. යෝජනාව ස්ථිර කර විපක්ෂනායකතුමත් මෙතන නැහැ. ඔවුන් ඇවිල්ලා මෙතන එතුමලා ආරාධනා කරපු කර්මාන්තකරුවෝ ටිකකට පේන කතා කළා. අඩු ගානේ පළවෙනි කතාව අහන්නවත් ඉන්නේ නැහැ. එතුමාට පේනවා මේගොල්ලෝගේ අවශ්‍යතාවය. තියෙන සමන් එතුමාට ආරාධනා කරන්න හිටි මගේ ආරාධනා විවෘත කරනවා. My invitation is loud and clear. Both proposers and the second is not here. They are not here. They are just talking to the gallery. So they don't hear, at least to listen to the first speech of ours. හර්ෂිත සිල්ලම එතුමාත් නැහැ, අපි ගරුකොන්න එතුමාට එතුමාත් නැහැ, විපක්ෂ නායකතුමාත් නැහැ. අපි කියන දේ අහන්නවත් මම කතා කරනකොට කොහොමද ඔබතුමාලා යෝජනා පිළිගන්නවා? ඉතින් එතුමාලා කතා කරලා ගියා. අඩු ගානේ මේ අහන ප්‍රශ්නයක් අහලා මොකද මේක ඉදිරි ගමන කියලා අහලා කතා කරන්නවත් එතුමාලා නැහැ. මේක තමයි විරුද්ධ පක්ෂයේ දේශපාලනය. අපිට IMF යන්න කිව්වා, ඡන්ද දෙනකොට ඒකට දෙන්නේ නැහැ. IMF යන්න හොඳද කියලා අහුවා. කර්මාන්ත ගැන කතා කරන්නේ පළවෙනි කතාව අහන්නවත් පාර්ලිමේන්තුව ඉන්නේ නැහැ. ඉතින් එතුමාලා මේ කතා කරන්නේ එතුමාලගේ දැක්මක් කියනවා, ප්‍රතිපත්තියක් කියනවා. හැබැයි විවේචන විතරයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතුමලා හිටියා නම් හොඳයි. එතුමටත් අපි ආරාධනා කරනවා. මෙතුමා අපේ අමරකුමාර සාරවත් ඇතුන්වා. අපේ ප්‍රදර්ශනයක් තියෙනවා. අපි නැනීත්‍යාන ඔබතුමලට දෙන්නම් ලංකාවේ කර්මාන්ත පිළිබඳ ඉතිහාසයේ දවැන්ද ප්‍රදර්ශනය.
Yeah, that's Mattuma. So listening to you from his room. Obviously.
එමුතුව කතා
දෙවැත්නම් ප්‍රදර්ශනයේ තියෙනවා, කර්මාන්ත ප්‍රදර්ශනයේ අපි ඔබතුමාට ආරාධනා කරන්න කියලා බලන්න ප්‍රදර්ශන කුටි 750ක් තියෙනවා. අපි දැනටම වෙන් කරලා තියෙන්නේ ලංකාවේ ශේෂ්ත්‍ර 20ක් ආවරණය කරන මේ රටේ කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යවසායක සියලු දෙනා තමුන්ගේ භාණ්ඩ ඉදිරිපත් කරනවා. අපි මේ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කරලා තිබෙනවා. අපිට මේ අපි මේ සම්බන්ධයෙන් ලෝකයේ සිටින සියලුම ශ්‍රී ලාංකික තානාපතිතුරුන් දැනුවත් කරලා තියෙනවා. අපි දකින ප්‍රධාන කාර්යයක් තියෙනවා වෙළඳපොළ අඩුයි. ඔව්, මේ අපේ නිෂ්පාදන භාණ්ඩ ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්න අපේ තානාපති කාර්යාලය ලබා දෙන සහාය ඉතා අඩුයි. ඒක අපි පැහැදිලිව කියන්න අවශ්‍යයි. වෙළඳ අමාත්‍යාංශයේ අනුබද්ධ ට්‍රේඩ් ඇටචිස්ලා ඉන්නවා. හැබැයි ඒ කිසිම කර්මාන්තකරුවෙකුට මේ රට ඇත දෙන්නේ නැහැ. තමුන්ගේ නිෂ්පාදනයක් අරගෙන යන මේ නිෂ්පාදනකරුවෝ තේවලද, රබර්වලද, පොල්වලද, මේ කුඩා කර්මාන්තංශයේද ඒ බහුතරයක් දෙනා තික දෙනෙකුට EDB උදව් කළාද අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි ඔවුන්ට තමුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනියන්න තියෙන ලබා දීපු ඉඩකඩ දීලා තියෙන අතහිත අඩුයි. අපි පිළිගන්න අවශ්‍යයි. ඒ නිසා ඒකටත් උදව්වක් හැටියට විදේශිකයිනුත් ගෙන්නගෙන පුළුවන් තරම් ඇනුවල් ඉවෙන්ට් එකකට මේක කරන්න අපි ලොකු ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒක රෙන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම තමයි ඉදිරි කාලය තුලදී මේ කර්මාන්තාශ්‍රය දිනුව වෙනුවෙන් අපිට ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුව අපි කරන්න අවශ්‍යයි. මේ අධ්‍යාපන පද්ධතියට මේ කර්මාන්තස ව්‍යවසායකට අතුල් කරනවා වගේම ප්‍රදර්ශන පවත්වනවා වගේම ඊට සමගාම අපි ලංකාවේ තවත් කර්මාන්ත පුරොද්ද එකක් ආරම්භ කරනවා. ලංකාවේ මූලාසනවල සභාපතිතුමනි ලංකා විදම් ප්‍රමාණයෙන් කර්මාන්ත වලට වෙන් වෙලා තියෙන මුළු භූමි ප්‍රමාණයෙන් 10.04යි 10.04යි 1%ක්වත් නැහැ කර්මාන්ත වලට. ඉතින් කර්මාන්ත දියුණු කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මනස හැදිලා තියෙන කර්මාන්ත නිෂේධනය කරන්න කවුරු හරි ව්‍යාපාරයක් පටන් ගත්තොත්, කර්මාන්තයක් පටන් ගත්තොත් එහා ගෙදර මිනිස්සු සමහරකට පෙත්සමක් ගහනවා, පරිසර කේලයක නතර කරලා දානවා. මේ රටේ නීතිපත්‍ය හැදිලා තියෙන්නේ කර්මාන්ත නිෂේධනය කරන්න නිසා, කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න. ඒ නිසා ඒක ආමන්ත්‍රණය කරන ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ ගැටලු සමහරක් ඒවා අර මధుර විතානගේ මන්ත්‍රීතුමාගේ කමිටුවෙන් ආමන්ත්‍රණය කරනවා. අපි කැමති සෑම කෙනෙක්ම එකතු වෙලා, අපි දේශපාලන පක්ෂ බලයේ ඉන්නවා, බලයේ නැතුව යනවා, ආණ්ඩු පක්ෂල විරුද්ධ පක්ෂල. හැබැයි මේ රටේ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය එකට සෑම එකතු වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය මේ වැඩසටහන් සියල්ල ඉදිරියේදී අපි ක්‍රියාත්මක කරනවා. ඒ කටයුතු සියල්ලටම අපි ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය හදලා දැන් කැබිනට් මණ්ඩලයට අනුමැතිය ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. පක්ෂ විපක්ෂ සෑම කෙනෙකුටම ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය අදහස් දක්වන්න පුළුවන්. ඒකෙන් පස්සේ අපි සෑම කෙනෙක්ම එකතු වෙලා අපේ කර්මාන්ත ලෝකයේ ඉහළ තලයකට ගෙන යන්න. හතරවෙනි කාර්මික විප්ලවය සිදුවන කාලේ අපි පළවෙනි කාර්මික විප්ලවය ලංකාවට නැතුව ගියා, දෙකක් නැතුව ගියා, තුනක් නැතුව ගියා. හැබැයි අපිට වැදගත් කාරණයක් තියෙනවා. හතරවෙනි කාර්මික විප්ලවයේදී ලංකාවේ දරුවෝ ලෝකයේ දරුවන් එක්ක පෙළට ඉන්නේ. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඉහළ තලයට ගෙන යන්න අපි කටයුතු කරමින් කියන උතුමාණන් ස්තුතිවන්ත වෙනවා. කොහොම ස්තුතියි.
ඔව් අශෝක
කර්මාන්ත ඇමතුමා කිව්වා විපක්ෂ නායකතුමත් නැහැ, යෝජනා කරපු හරිසිට සිල්ලත් ඇමතුමක් නැහැ කියලා. ඒ දෙන්නම කාරක සභා වලට සහභාගී වෙලා තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ 10 හැමාරෙන් පස්සේ කාරක සභා ක්‍රියාත්මක වෙනවා. ඒ දෙන්නම කාරක සභා වලට සහභාගී වුණා තමයි මෙතන ගියේ. මට ඒ ගැන ප්‍රකාශ කළා තමයි ගියේ.
ගරු ඇමතුමා
කාරක සභා තියෙන බා අපි හැම කෙනෙම දන්නවා. හැබැයි මේ වගේ වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළා අපි අහගෙන හිටියා. මේක ඇවිල්ලා යෝජනා කරපු මහත්යයි ඉස්සර කරපු මොනවද දෙන්නම නැති එක සාධාරණ නැහැ. බට කියන්න අවශ්‍යුනේ අපි කැමති එතුමාලා ගදාසරා මේක කරන්න. හැබැයි එතුමාලා මේ යෝජනාව කරේ පැනලා යනවා. මේ හැංගීමක් නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. අපි දවසෙම ඉන්නවා.
අනිපස්සට කාරක සභා
තියෙනවා. ඔව් ඔව් ලක්ෂ්මී කියලා
මේ වගේ මේ සිල්ලර කතා කියලා වැඩක් නෑ. මම ඉන්නවා ඒ සීල් දිනා වෙනුමේ.
හරි
මම ඉන්නවා.
හරි බොහොම ස්තුතියි. මේ ඊළඟට ගරු සානකියන් රාසමාණික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ඔව් මන්ත්‍රීතුමා.
මගේ කතාව මේ ඇමතුමාගේ කතාව අගය කරනවා. කියන්නේ කර්මාන්ත දියුණුව අත්‍යවශ්‍ය අපේ රටේ දියුණුවට. නමුත් පර්යේෂණ කර්මාන්ත පර්යේෂණ පැත්ත දුර්වලයි. නර්ඩ් ආයතනය, නයිට් ආයතන මෙවැනි ආයතන වලට ලැබෙන මුදල් මට ලැබිලා තියෙන ආරංචි හැටියට තවම මදි. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඇමතුමාගෙන් මේ පැත්ත ගැන බලන්න. කියන්නේ මේ කර්මාන්ත ශාලාවේ ඒ කටයුතු පටන් ගන්න පෙර පර්යේෂණ කරන්න තියෙනවා. මේ වගේ පර්යේෂණ ආයතනවල එතන පර්යේෂණ පදනම් කරගෙන තමයි හරි වැරදි බේරගෙන ඊන් පස්සේ මේ ඒ කර්මාන්තේ දියුණු කරන්න පුළුවන් වන්නේ. ඉතින් කරුණා කරලා ඒ පැත්ත ගැන ටිකක් බලන්නේ කියන ඉල්ලීම කරනවා.
ගරු ඇමතුමා
එතුමා කියපු කාරණේ තමයි වැදගත් කාරණයක්. ශ්‍රී ලංකාව ඇත්තටම එතුමා කියපු විදිහට මේ පර්යේෂණ කරන්නත් අවශ්‍යයි. එතුමා පර්යේෂණත් කරනවා විශේෂයෙන් විශ්වවිද්‍යාල පාත්‍ය ඇතුළුව. හැබැයි ලංකාවේ ප්‍රධාන ගැටලුව ගෞරව මහාචාර්යතුමනි මේ පර්යේෂණ මගින් සොයා ගන්න තමුන්ගේ නව නිෂ්පාදන වාණිජකරණය සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම තමයි අපහසු වෙලා තියෙන එක තමයි commercialization of these projects are the difficult ones. ඒකට තමයි අපිට සංවර්ධන බැංකුවක් හෝ වෙනත් මූල්‍ය සහායකයක් අවශ්‍ය වෙන්නේ. එතුමා කියපු කාරණේ සම්පූර්ණ නැත්නම් අපි පිළිගන්නවා.
ඔව් රාසමානික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. Honorable chair
කියන මන්ත්‍රීතුමා
අමාත්‍යවරයෙක් අපි ඔබතුමාට ගරු කරන අමාත්‍යවරයෙක් ඔබතුමා පේරදෙන විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා ගරු අමාත්‍යතුමනි හන්තාන පරිසර පද්ධතිය තුළ ඉදිවන බොහෝ අනවසර සහ මංකොල්ල කෑම නිසා ඉඩම් විශාල වශයෙන් හානියට ලක් වෙලා තිබෙනවා තේ පරිශ්‍රාතන ජාත්‍යන්තර පරිශ්‍රාතනයක් ඒකට විදේශික විශාල ප්‍රමාණයක් ආවා දැන් ඒකත් පැමිණෙන්නේ නැහැ මේ කරන අනවසර විශාල ඉදිකිරීම නිසා ඔබතුමා වග කිවිතු අපි ගරු කරන අමාත්‍යවරයෙක් විදියට මේ හන්තානේ මේ කරන විනාශය නතර කරන්න ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉතම ගෞරවයෙන් ඉල්ලනවා ජල සම්බන්ධ විනාශ වෙනවා මහනුවර ප්‍රදේශයේ මේ හන්තානේ මේ ආක්‍රමණය නතර කරන්න කියලා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්
එමතුමා
අපි පරිසර එමතුමාටත් නාගරික සමාජිකටත් දැනුම් දෙන්නම් ගෞරව මන්ත්‍රීතුමනි